ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
අපි එහෙමනම් දැන් සෝදානම් වෙමු මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පවතින උණුසුම් දේශපාලනික තත්ත්වෙත් පිළිබඳව සමාලෝචනය කියදෙන්නට. පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් දේශපාලනික තත්ත්වෙත් මොනවද? මේ කරුණ විග්‍රහයට සුපුරුදු ලෙසින්ම ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. ආයුබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
ආයුබෝවන් සුබෝදෑසනක් දිලෘක්ෂි.
දැන් සාමාන්‍යයෙන් මේ කාලවකවානුව නත්තල් උත්සවය ආරම්භ වන නිසා ටිකක් නිහඬ කාලවකවානුවක් විදිහට තමයි සාමාන්‍යයෙන් නම් පවතින්නේ හැම වසරකම වගේ. නමුත් පසුගිය බදාදා සිදුවුණු විශේෂිත සිදුවීමක් නිසා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ වඩාත් උණුසුම්ව පවතිනවා මේ වෙනකොට. අපි පසුගිය සඳුදා දවසෙත් මේ සම්බන්ධව යම් කිසි වූ එඟියක් කළ අපේ දේශපාලනික ප්‍රවෘත්ති විග්‍රහයෙන්. ඒ තමයි වසර 2016 රාජගිරිය ප්‍රදේශයේදී සංදීප් නැමැති තරුණයෙකු තමන්ගේ රුවියේ ගැටීම හේතුවෙන් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වගේම ජාතික හෙළවරුමේ නායක පාටලී චම්පක රණවක මහතාට යම් කිසි වූ චෝදනා ගොනුවෙමින් පවතින ආකාරයක් පිළිබඳව එහි උච්චස්ථානයට පැමිණියා. පසුගිය බදාදා දවසේ පාටලී චම්පක රණවක මහතා අත්අඩංගුවටපත් වුණා. 24 වෙනිදා වෙනකන් දැන් රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. මනෝජ්, මේ කාරණාව සම්බන්ධයෙන් බොහෝ දිනකට මතුවෙන ගැටලු කිහිපයක් තියෙනවා. එකක් තමයි මීට කලින් මේක විභාග කොට අවසන් වුණු තීන්දුවක් වන නිසා මේක ඇයි මේ වගේ කාලවකවානුවේදී හදිසියෙම එළියට ආවේ කියන කාරණාව. ඊළඟට මෙහිදී මීට කලින් නිවැරදිකරුවන් විදිහට නීතිය පැත්තෙන් ප්‍රකාශයට පත් කළ තිබුණු පාටලී චම්පික රණවක මහතාගේ මේ චෝදනාව හදිසියෙම ඔහුව වරදකරු බවට පත් කරමින් යළිත් උඩට ආවේයි කියන කාරණාව. මේ කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ කොයි ආකාරයෙන්ද මේ වෙනකොට කරුණු ගොනුවෙමින් පවතින්නේ?
ඔව්. දැන් දිලෘක්ෂි, පසුගිය සතිය දෙක කාලය ඇතුලේ මේ සිද්ධිය ආයමත් මතුවෙමින් තිබුණා. එක පැත්තකින් සදාහන් කරන විදිහට මේ රියන්තුරක් සිද්ධ වෙලා මේ සම්බන්ධයෙන් නඩු කටයුත්තක් සිදු වෙලා නඩු තීන්දුව ලබා දීලා මේ රිය පැදෙව්වාය කියන රියදුරු සිද්ධියට වරදකරු බවට පත් කරලා ඔහුට දඩ නියම කරලා අවසාන කරපු නඩුවක්. නීතිමයව අදාළ කාරණා ඉවර වෙලා තිබිච්ච දෙයක් ඇයි ආයෙ මතු කරලා ගත්තේ කියලා එක පැත්තකින් තර්කයක් තිබෙනවා. අනිත් පැත්තෙන් මේ රටේ පැදවූ රියදුරා පාටලී සම්පේ කරනවක හිටපු අමාත්‍යවරයාය. එනිසා මේ සංදීප් කරුණයාට සිදු වුණු අනතුර සම්බන්ධයෙන් ඔහු තවමත් අසනීප තත්ත්වයේ පසුවනවා. නමුත් යම් කිසි ආකාරයකින් කරුණු වාර්තා කිරීමේදී කරුණු වසන් කරලා ඉදිරිපත් කිරීම හරහා මේ සංදීප් කියන තරුණයාට යම් ආකාරයකින් අසාධාරණයක් සිදු වුණා. ඒ හින්දා ඒ අසාධාරණය වළක්වා ගැනීම සඳහා මේ නඩුව ආයමත් හැඳවනවාය. මෙන්න මේ කාරණා දෙක තමයි මතුවලා තිබුණු ප්‍රධාන කාරණා දෙක. කෙසේ වෙතත් පෞගේ බදාද්දිනේ අත්අඩංගුවට අරගන්නවා පාටලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයාව. ඉදිනත් පාටලී චම්පික හිටපු අමාත්‍යවරයා මහානායක ස්වාමින් වහන්සේලා හමු වෙලා මේ සිද්ධිය පිළිබඳව කරුණු වාර්තා කරලා නැවතත් කොළඹ බලා පැමිණි විගස තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරන්නේ. එදා රාත්‍රියේම ඔහු අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ අනුව බ්‍රහස්පතින්දා දිනේ දක්වා ආරක්ෂිත බන්දනාගාරගත කරනවා. බ්‍රහස්පතින්දා දිනේ ඇප ආයුධමක් ගොනු කරනවා. නමුත් ඒ ඇප ප්‍රතික්ෂේප වෙලා මේ මාස 24 වෙනිදා දක්වා නැවතත් පාර්ලිමේන්තු චම්පික රණවක හිටපු අමාත්‍යවරයා බන්දනාගාරගත කරන්න නියෝග කරනවා. ඉතින් මේ සිදුවීම නිසියාකාරවද සිද්ධ කළේ කියන ප්‍රශ්නයක් මතුවෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ ඔහුව අත්අඩංගුවට ගැනීමේදී අඩුතරමේ කතානායකවරයාට දැනුවත් කරාද? පොලිස් නිලධාරියෙකුට හරියනොත් කතානායකවරයා අමතන්න උත්සාහ කරලා තියෙන්නේ, දැනුවත් කරන්න උත්සාහ කරලා තියෙන්නේ ඒ මොහොතේ කතානායකවරයා ලංකාවේ ඉඳලා නැහැ. ඊට පස්සේ නියෝජ්‍ය කතානායකවරයාට ඒ අත්අඩංගුවට ගන්න පැමිණි අවස්ථාවේ තමයි දැනුවත් කරන්න කියන කාරණයක් මතු කළා. මේ සම්බන්ධයෙන් කතානායකවරයා නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ නිවේදනයේ තියෙන විදිහට සාමාන්‍යයෙන් මේ අත්අඩංගුවට ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ක්‍රියා කරන්න ඕන සම්ප්‍රදායානුකූල ක්‍රියාවලිය උල්ලංඝනය කරලා තියෙනවා කියලා කතානායකවරයා නිවේදනයකුත් නිකුත් කළා. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂයේ නායකවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔහුත් සඳහන් කරනවා මේ සම්ප්‍රදාය කඩලා තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරේ, ඒ හින්දා ඊට එරෙහිව පෙළ ගැහෙන්න ඕන කියලා එක්සත් ජාතික පක්ෂයනුත් හඬ නැගෙනවා. ඉතින් මේ සියල්ල අතරේ මේ වන විට මේ 24 වෙනිදා වෙනකම් පාටලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා බන්ධනාගාරගත කරලා තියෙනවා. 24 වෙනිදාට තමයි ඇප ලබා දෙනවාද එතනින් එහාට මේ නඩු කටයුතු කොහොමද යන්නේ කියන කාරණේ සිද්ධ වෙන්නේ. එක පැත්තකින් මතු කරන කාරණයක් තමයි මේක ඉවර වෙච්ච නඩුවක් ආයෙත් අරගෙන තියෙන දේශපාලන පරිගණීමක් සිද්ධ කරන්න. අනෙක් පැත්තෙන් කියවන කාරණය තමයි චම්පිකරණව කැමැතිවරයා අමාත්‍යවරයෙක් විදිහට ඉඳද්දී ඒ අමාත්‍ය බලතල පාවිච්චි කරන යම් ආකාරයකට බලපෑමක් සිද්ධ කරලා තවමත් අසනීප තත්ත්වයේ පසුවන සම්බිත් තරුණයාට යම් අසාධාරණයක් සිද්ධ කරලා තියෙනවා. ඒ අසාධාරණය වළක්වා ගන්න නැවතත් මේ නඩුව ඉදිරියට ගෙනාවයි කියන කතාව ආයමත් සමාජයේ යනවා. ඒ අතරේ අපි දැක්කා දැන් ඊයේ දිනේ වන විට ජාතික හෙළුවරුමේ නියෝජනය කරන කඩුවෙල නාගරික මන්ත්‍රීවරයා බෝසෙට් කලෙහි පතිරණ කියන මන්ත්‍රීවරයා පොලිස් මූලස්ථානයට පැමිණිලක් කරනවා. සාමාන්‍ය එන්ජින් ධාරිතාවට එහා ගිය යතුරු පැදියක් පැදෙව්වේ සංදීප් කියන තරුණයා. එතකොට ලංකාවේ නීති යටතේ වෙන යතුරු පැදියක් ලියාපදිංචි කරන්නත් බෑ ලංකාවේදී. එවැනි තත්වයක් මත අනතුරට භාජනය වුණු පුද්ගලයෙක් විදිහට සංදීප් කියන තරුණයාට එරෙහිවත් නීතිය නිසලස ක්‍රියාත්මක කරන්න කියලා ඊයේ දවසේ අපි දැක්කා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මව්බු වෙනුවන් රණවිරෝ සංවිධානය නියෝජනය කරමින් අජිත් ප්‍රසන්න විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න අපි දැක්කා නැවතත් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. මේ අත්අඩංගුවට අරගෙන ඉන්න පාර්ලි චම්පිකරණව හිටපු ඇමතිවරයා එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධයි. ඒ සම්බන්ධ වෙන්න හේතුව තමයි පෞද්ගලික ජීවිතයේ හැසිරීමක් පිළිබඳව ඔහු කරපු වාර්තා කිරීමක්, ඔහු ලියපු ලිපියක් සම්බන්ධ කාරණයක් පදනම් කරගෙන තමයි මේ අතුරුදන් කිරීම සිද්ධ කරේ. ඒ හින්දා ඒ අතුරුදන් කිරීමට පාර්ලි චම්පිකරණව හිටපු අමාත්‍යවරයා සම්බන්ධයි. ඒ නිසා මේ මොහොතේ ඔහුට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්න කියලා විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මව්බිම වෙනුවෙන් රණවිරෝ සංවිධානය වෙනුවෙන් අපි දැක්කා පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. ඉතින් තවත් කාරණා මේ මත ගොනු වෙලා මේක තවදුරටත් ඉදිරියට යන්නේ කොහොමද කියලා ප්‍රශ්න සාගර තත්වයක් මතුවෙමින් තිබෙන වෙලාවකුත් තමයි ඉස්පැත්තකින් බැලුවොත් මේ වෙලාව දිලෘක්ෂි.
හොඳයි මනෝජ් අර්ධංගර, ඔබ සඳහන් කරපු ආකාරයට මාබිම් වෙනුවෙන් රණවිරෝ සංවිධානය අජිත් ප්‍රසන්න මේ චෝදනා ගොනු කරන්න ආ වෙලාවේ මාධ්‍යයට කතාබහ කළා, කරුණු හෙළිදරව් කිරීමක් කළා. මේ ඔහු ඒ සම්බන්ධව පවසන තොරතුරු ඔහුගේ මතේ
චම්පික සහ වෙනත් කාන්තාවන් අතර තිබිච්ච අස්වාභාවික ලිංගික සමානතා ලංකා ඊනියුස් වල ඒ සම්බන්ධව ලිපිය පළ වෙනවා. 2009 නොවැම්බර් මාසේ මැද චම්පිකගේ බිරිඳ නිර්මලා ප්‍රගීත් එක්නැලිගොඩ හම්බෙලා තමන්ගේ ස්වාමි පුරුෂයන්ගෙන් තමන්ට වෙන අතවර ගැන ඔහුට කියනවා. ඒ තොරතුරු වලින් තමයි ප්‍රගීත් එක්නැලිගොඩ 2009 දෙසැම්බර් රට මේ ලිපිය පළ කරන්නේ. 2010 ජනවාරි 24 පැහැර ගන්නවා ප්‍රදීප් එක්නැලිගොඩව. ජාතික හෙළවුරුම කාර්යාලයේ කොළඹ පාඩලි චම්පික රණවක එනකොට කාර්යාලයට උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා ඉන්නවා. තමගේ ලැප්ටොප් එකේ බලනවා මේ පුවත. දැකලා කියනවා චම්පික අයියේ ඔයා දැක්කද මේක? චම්පික එක කියනවා. කියවල ඉවරනකොට චම්පිකට දාඩිය දානවා. ඇස් උඩ යනවා. දින දෙකක් තුනක් යනකම් කවුද මේ ලිපිය ලිව්වේ කියලා චම්පික හෙව්වා කියලා තමයි පසු අවස්ථාවක මාධ්‍ය සාකච්ඡාවක් තියලා උදේ ගම්මන්පිල හෙලි කරා. දැන් පැහැදිලි කවුද ප්‍රගීත් එක්නැලිගොඩගේ මිනිමරුව චම්පික රණවක. මේ සංකීර්ණ මිනිමරුම දිහා බලමු. මොකද මේක එක්තරා අවස්ථාවක බී වාර්තාවක තියෙනවා සෙක්‍රටරි තමයි නියෝග කරේ කියලා. කියන්නේ කියලා සාක්ෂිකරුවෙක් කිව්වා කියලා. සෙක්‍රටරි කියන කවුද? ආරක්ෂක ලේකම්. එහෙනම් මොකද්ද මේ හදලා තියෙන්නේ? වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේකට පටලවලා
අන්තෝජටා බහිජටා වගේ තත්වයක් ඇති වෙලා තියෙන්නේ. මොකද එක එක්කෙනාගේ පෞද්ගලික ජීවිතවල යම් යම් තොරතුරු පවා හෙළිදරව් කරමින් බොහෝ පුද්ගලයන් ඒ හා සම්බන්ධව ගොනුගත වෙන යම් සිදුවීම් එකිනෙකට සම්බන්ධ කරමින් චෝදනා ගොනු කරමින් තියෙන ආකාරයක් තමයි අපි දකින්නේ මේ සිදුවීම හා සම්බන්ධව. දැන් නොයකට මනෝජර ඔබ කලින් සඳහන් කරපු ආකාරයට ජාතික හෙළවරුමේ මන්ත්‍රීවරයෙක් බෝසිත් කලෙහි පතිරණ චෝදනාවක් ගොනු කරා මේ සිදුවීමට සම්බන්ධ වෙලා තියෙන අනිකුත් පාර්ශවය. මේ වෙනකොට අසාධ්‍ය තත්වයෙන් ඉඳලා දැන් මේ වෙනකොට ප්‍රතිකාර ලැබමින් තවමත් ප්‍රතිකාර ලැබමින් පවතින මේ සංදීප් කියන තරුණයා පාර්ශවයට වරද්ද පටවමින් බෝසෙත් කලෙහි පතිරණ කියන ආකාරයට ඇත්තටම සංදීප් කළ තියෙන වැරදි වැඩක්. මේ ඔහුගේ අදහස.
CC10 වර්ගයේ මෝටර් සයිකලයක් පැමිණ ඊට පස්සේ දැවටීම නිසා තමයි මේ අනතුරු සිද්ධ වුණේ. මෝටර් රථ වාහන කොමසාරිස් ඉදිරිපත් කළ දිනා සාමාන්‍ය මහපාරේ ගමන් කරන්න පුළුවන් මේ මෝටර් සයිකලයක් නෙමෙයි. මේක පුළුවන් ඉන්නේ ක්‍රීඩා කටයුතු වලට පාවිච්චි කරන්න පුළුවන් මෝටර් සයිකලයක්. ඉතින් මේ සංදීප්ලා ප්‍රමුඛ මේ තරුණ පිරිස සාමාන්‍ය මහපාර රැගෙන ගිහිල්ලා අධික වේගයෙන් ගිහිල්ලා තමයි මේ නිල රථයේ පිටුපසේ දැවටුනේ. එතකොට ඒකේ හානිය සිද්ධ වුණා නම් ඒ මුදල ලබා ගන්න ඕනේ මෝටර් සයිකල අයිතිකරුවා. ඒ සම්බන්ධයෙන් නීතිම කටයුතු කරන්න කියලා අපි උන් ඉල්ලා සිටින
දැන් හිටපු අමාත්‍ය පාටලී චම්පක රණවක මහතාගේ මේ සිතුවීමෙන් පස්සේ තවත් පුද්ගලයෙක් පිළිබඳව මේ වෙනකොට දේශපාලනික ක්ෂේත්‍රයේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා කතා බහට ලක්වමින් තියෙනවා. ඒ තමයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න. රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජනාධිපතිවරණයට කලින් ඔබට මතක ඇති අර සුදුවෑන් සම්බන්ධව වන සිදුවීමක් පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා පුද්ගලයන් දෙදෙනෙක් කැඳවාගෙන ඇවිල්ලා මේ පුද්ගලයන් දෙදෙනා හඳුන්වලා දීලා එතකොට මේ සුදුවෑන් පැහැර ගැනීම වලින් බේරුණු පුද්ගලයෙක් විදිහටත් ඒ වගේ මේ පුද්ගලයෙක් හඳුන්වලා දුන්නා. LTT සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සතුව තිබුණු රත්තරන් කොළඹට ප්‍රවාහනය කරන්නට සම්බන්ධ වුණු පුද්ගලයෙක් විදිහට මේවාට වත්මන් ජනාධිපති හිටපු ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධය කියන වගේට කෙලින්ම මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හිටපු අමාත්‍යවරයා රාජිත සේනාරත්න කරුණු හෙළිදරව් කළා. එතකොට දැන් අපි ගිය සතියේ සඳුදා මේ සම්බන්ධව වන අලුත් තොරතුරක් වාර්තා කළා. ප්‍රවෘත්ති සාකච්ඡාවට සම්බන්ධ වුණු පුද්ගලයන් දෙදෙනා රක්ෂිත බන්දනාගාර ගත කළයි කියලා මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් දැන් මේ සතිය වෙනකොට රාජිත සේනාරත්න මහතා සම්බන්ධව කරුණු කීපයක් වාර්තා වෙනවා. එකක් අපි දැක්කා මාධ්‍ය මගින් තොරතුරු වාර්තා වෙනවා. මනෝජ් තමාව අත්තරංගුවට ගැනීම වළක්වාලා මින් අපායදුම් පතක් නිකුත් කරනවා. ඒ සම්බන්ධව වන තොරතුරුත් එතකොට අත්තරංගුවට ගත්ත පුද්ගලින් දෙදෙනාගෙන් මේ වෙනකොට හෙළි වෙලා තියෙන කරුණු සම්බන්ධවත් අපි අලුත්ම තොරතුරු වෙන් දැනගන්න කැමැතියි ඊළඟට.
ඔව් දැන් ඔය අපි කියපු කාරණය සුදුවෑන් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්තරංගුවට ගැනීමේ සූදානමක් තියෙනවා. ඒ හින්දා සුදුසු ඇපයක් මත මුදා හරින්න කියලා හිටපු අමාත්‍ය රාජිත් සේනාරත්න අධිකරණයේ හමුවේ පහුගිය 19 වෙනිදා ගොනු කරලා තිබුණා අපේක්ෂිත අපායදුමක්. එය සලකා බලලා මහේස්වත්වරේ සඳහන් කරේ යම් ආකාරයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තියෙන්නේ අපරාධ නඩුවිධාන සංග්‍රහ පනතේ මොන වගන්තිය අනුවද මොන වැරදි සඳහාද කියන කාරණේ මේ ඉදිරිපත් කරපු පෙත්සමෙන් හරි පෙත්සම් කරු ඉදිරිපත් කරලා තියෙන දියුණු ප්‍රකාශයෙන් හරි පැහැදිලිව නිශ්චිත සටහනක් කරලා නැහැ. ඒ හින්දා පෙත්සමෙන් ඉල්ලලා තියෙන විදිහට වග උත්තර කරුවන්ට සිතාසිනිකුත් කරන්න කියලා ඉල්ලලා තියෙන ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කරා. එතකොට ඒ ප්‍රතික්ෂේප කිරීමත් එක නැවතත් අපේක්ෂිත අයදුම් පතක් ඉදිරිපත් කළා. අපේක්ෂිත අපායදුම් පතක් ඉදිරිපත් කළා. මේ අපරාධ ක්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයා ඉදිරිපත් කරපු ප්‍රකාශ මත තමන් අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙනවාය කියන කාරණේ මත පදනම්ව ආයමත් අපේක්ෂිත අපායදුම් පතක් ඉදිරිපත් කළා. ඒ අනුව මහේස්ත්‍රාත්වරිය සඳහන් කරේ නිශ්චිතවම මොන කරුණු යටතේද තමන් අත්අඩංගුවට ගන්න එපාය කියලා කියන්නේ කියන කාරණා ඉදිරිපත් කරන්න කියලානේ. ඒ කාරණා සංශෝධනය කරලා ආයමත් අපේක්ෂිත අපායදුම ඉදිරිපත් කළා. දැන් මේ පෙත්සම අධිකරණයේ කැඳවපු අවස්ථාවේ මේ වග උත්තර කරුවෙක් විදිහට නම් කරලා තිබුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් තමන් පෙනී ඉන්නවා කියලා නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයේ හමුවේ පෙනී සිටියා. කොහොම වුණත් මේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරයා කරුණු කීපයක් ගැන අවධානය යොමු කරා. ඔහු කිව්වේ පෙත්සම් කරු වෛද්‍යවරේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරේ දීර්ඝ කාලයක් ඉන්න දේශපාලනයේ නිරත වෙලා විවිධ ආණ්ඩු යටතේ විවිධ අමාත්‍ය තනතුරු හෙබෙව්වා. ඒ හින්දා රාජ්‍ය දේපළ හොරාගත්ත කෙනෙක් නෙමෙයි තමන්ගේ සේවාදායකයා. කොල්ලකාපු පුද්ගලයෙක් නෙමෙයි. මිනිමැරුමක් හරි පුද්ගලයන් අතුරුදන් කිරීමක් හරි සම්බන්ධයෙන් කාරණයකුත් නෙමෙයි කාරණේ. ඒ හින්දා මේ පුද්ගලයන් දෙදෙනෙක් මාධ්‍ය හමුවට කැඳවගෙන ආවා. ඒක තමයි කරපු වැරද්ද. සුදුවෑන් සිද්ධියට අදාළව පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති 90 සැක්කරුවන් දෙදෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන්ගේ රම්බෙක සඳහන් කරා අතුල සංජීව මදනායක සහ සරත් කුමාර කියන අය. ඒ දෙන්න මේ කරුණු ඉදිරිපත් කරත් තමන් දැනගෙන හිටියේ නෑ මේ සැක්කරුව බරපතල ගණයේ වැරදි සිද්ධ කරපු පුද්ගලයන් බව. ඒ හින්දා මේ අය සම්බන්ධයෙන් පසු වැරදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වෙනුවට අනාවරණය කරගෙන තියෙනවා. සුදුවෑන් සිද්ධියයි අර ඔබත් කියපු විදිහට ප්‍රභාකරන් රත්රන් පිළිබඳ සිද්ධියයි මේවට සැකකරුවන් සම්බන්ධ බව ප්‍රකාශ කරා. බැලු බැල්මටම AI කියපු දේ සත්‍ය කියන කාරණේ ජනතාවට කියන්න අවශ්‍ය නිසා මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඒ හින්දා මේ පෙත්සම් කරුට භාෂණයේ නිදහස් අනුව ඔහු ඒ කියන්නේ රාජසනාධ හිටපු ඇමතිවරයා භාෂණයේ නිදහස් අනුව සිද්ධ කරපු දෙයක්. ඒ හින්දා AI කියපු දේ ගැන සත්‍යාසත්‍යතාවයේ සේවාදායකයා දැනගෙන හිටියේ නැහැ. දේශපාලනික වශයෙන් තීරණයක් ගත්තා ඔවුන් මාධ්‍ය හමුවට ඉදිරිපත් කරන්න. ඉතින් CID එක කියන විදිහට මේක මේ තරම් බරපතල කාරණයක් කියලා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ සාකච්ඡාවක් පැවැත්වුවා. පසුගිය බ්‍රහස්පතින්දා මේකට දේශීය විදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධ වෙලා හිටියා. එතනදී ජනාධිපතිවරයා විශේෂයෙන් ප්‍රකාශ කරපු අදහස් කෙරෙහි ඊළඟ මගේ අවධානය විශේෂතා පිළිබඳව දැනගන්න කැමතියි මනෝජ්.
ඔව් දැන් මාධ්‍ය අතර ප්‍රධානීන් ඒ කියන්නේ හිමිකරුවන් මේක පෙර හම්බෙලා තිබුණා. ඊට පස්සේ මේ පුවත්පත් කතුවරුන් විද්‍යුත් මාධ්‍ය අතර ප්‍රධානීන් මේ ආත් එක්ක සාකච්ඡාවකට තමයි සූදානම් වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. එහිදී ප්‍රධාන කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරලා තිබුණා. ඒකෙදී මේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසාංශයේ මේ පැහැර ගත්තායි කියන අර ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් කියන අය සම්බන්ධයෙන් මේ කරපු චෝදනාව, ඒ කියන්නේ රජයට එල්ල කරපු චෝදනාව බොරුවක් මේ බව මෙච්චර කල් කරපු පරීක්ෂණ වලින් පැහැදිලි වෙලා තියෙනවා කියලා මේ පරීක්ෂණ පිළිබඳ ප්‍රගතිය වාර්තා කරමින් ප්‍රගතිය පිළිබඳ දැනුවත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. මේක රජය අපහසුතාවයට පත් කරන්න ගොතපු බොරුවක්. ඒත් එක්කම ජනාධිපතිවරයා කියන්නේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා මාධ්‍ය හමුව පවත්වපු දවසේ උදේ ඇවිල්ලා තමන් හමු වුණා. ඔහුටත් තමන් මේ ගැන දීර්ඝ ලෙස පැහැදිලි කිරීමක් සිදු කරා. යනුව මේක හුදෙක් රජයට මඩ ගහන අපකීර්තියට පත් කරන්න ගොතපු කාරණයක් කියලා ඔහු සඳහන් කළා. ඒත් එක්කම ජනාධිපතිවරයා කිව්වේ ආණ්ඩුව අරගෙන ආපු 19 වෙනි වස්ත්‍ර සංශෝධනයේ අවුලක් මේක අහෝසි කරන්න ඕනේ. මේ අලුත් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වෙන්න තියෙන්නේ ලබන අවුරුද්ද අගෝස්තු මාසේ. නමුත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ලබන මාර්තු 3 වෙනිදාන් පස්සේ පාර්ලිමේන්තු විසිරවාහරින්නේ ජනාධිපතිවරයාට බලතල තියෙනවා. ඒ අනුව ස්ථිර වශයෙන්ම ලබන මාර්තු මාසයේදී පාර්ලිමේන්තු විසිරවාහරිනවා. දැන්ට තියෙන පාර්ලිමේන්තුව එක්ක තමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයක් තියෙනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. ඒත් එක්කම පළාත් සභා ඡන්දයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය තියෙනවා කියන කාරණය මතු කළා. මීළඟ මහමැතිවරණයට ජනාධිපතිවරයා සහභාගී වන ආකාරය ගැනත් මාධ්‍ය ප්‍රධානීන් ප්‍රශ්න කරාහි. ජනාධිපතිතුමා කිව්වේ අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා මැතිවරණය නියමනවා, වැසිල් රාජපක්ෂ මැතිතුමා යාන්ත්‍රණය හදනවා, ජනාධිපතිවරයා විදිහට තමන්ගේ සහයෝගයත් මීට ලැබෙනවා කියලා මාධ්‍යයන් ප්‍රධානීන්ට සඳහන් කළා. මේ කරුණු සඳහන් කිරීමෙන් පස්සේ දිවා භෝජන සංග්‍රහයට ජනාධිපතිවරයා මේ කණ්ඩායමත් එක්ක සහභාගී වුණා. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති ජේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මේත් එකට එකතු වෙලා හිටියා. මෙහිදී ජනාධිපතිවරයා යම් ආකාරයකින් සඳහනක් කරලා තිබුණා මේ කතාබහේදී ශ්‍රීස්ථානාධිපති කාර්යාලයේ නිලධාරිනියත් එක්ක රජයේ මාධ්‍ය ආයතනයක හිටපු සභාපතිවරයෙක්, ඒත් එක්කම මාධ්‍යවේදිනියක් දිගින් දිගටම දුරකථන සංවාදවලත් යෙදිලා තියෙනවා කියලා ඉතින් සඳහනක් කරලා තිබුණා. මේ කාරණා තමයි මේ හමුවේදී විශේෂයෙන් මතු කරන්න තියෙන කාරණා.
ඒක ටිකක් විශේෂිත කාරණාවක්. අර ඔබ සඳහන් කරපු ආකාරයට මාධ්‍ය ආයතන ප්‍රධානියා සහ මාධ්‍ය වේදිනිය පිළිබඳව නම් සඳහන් කිරීමක් කරලා තිබුණාද ජනාධිපතිවරයා හෙදී?
නෑ, යම් ආකාරයකින් කරුණු දැක්වීමක් විදිහට මේ සුහදව කතා බහ කරමින් ඉන්න අවස්ථාවක තමයි මේ කාරණේ සඳහන් කරලා තිබුණේ. නමුත් නම් වශයෙන් සඳහන් කරලා තිබුණේ නෑ දිල්රුක්ෂි.
හොඳයි, දැන් තවත් කාරණාවක් ඔතනදී එළියට එනවා. මේ ඒ තමයි දැන් ඔය මාර්තු 3 වෙනිදා මේ පාර්ලිමේන්තුව විසිරුවා හරියට පස්සේ මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවකට මේ විශ්‍රාමික වැටුප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට වරප්‍රසාදිතේ විශ්‍රාමික වැටුප අහිමි වෙන වගට තොරතුරු වාර්තා වෙනවා. මේ අපි දකිනවා මීට කලිනුත් ඔවගේ පාර්ලිමේන්තුව විසිරුවන්නට තිබුණු අවස්ථාවලදී තීරණාත්මක අවස්ථාවලදී මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ වසර 5ක් සේවෙන් අනතුරුව ලැබෙන විශ්‍රාමික වැටුප පිළිබඳව සලකල් බලලා අඩියක් පස්සට ගත් අවස්ථා අපි දකිනවා. දැන් මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ මතය කුමක්ද? කවුද මේ විශ්‍රාමික වැටුප අහිමිවන්නට නියමිත මේ ආකාරයෙන් කියවෙන මේ මන්ත්‍රීවරුන්? ඔබට ඒ සම්බන්ධව තොරතුරු වාර්තා වෙනවද?
ඔව්, දැන් මන්ත්‍රීවරු 64කට පෙන්ෂන් නැති වෙනවා මේ මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත්.
සැලකිය යුතු සංඛ්‍යාවක් ඒක 64ක් කියන්නේ?
ඔව්, 64ක්. ඔව්, ඒ වගේ පිරිසකට පාර්ලිමේන්තු විශ්‍රාමයට බාහිමි වෙනවා. එතකොට මේ නවක මන්ත්‍රීවරුනේ සියලු දෙනා පසුගිය ඡන්දෙත් අලුත් මන්ත්‍රීවරු රාජ්‍යයකට පාර්ලිමේන්තු වරම් හම්බ වුණා. ඒ වගේම උන්ට විශ්‍රාමයට බාහිමි වෙනවා නම් අවුරුදු 5ක් සම්පූර්ණ වෙන්න ඕන. මේක ආණ්ඩුවේද විපක්ෂයේද කියලා නෑ, පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දිනුමට බැර කරලා පසුගිය කාලේ ගන්න තිබුණු දේශපාලන තීන්දුව කීපයක් මගහැරුණා. පාර්ලිමේන්තුව විසිරුවා හරින්න, පාර්ලිමේන්තුවේ 3-2 බලය ලබා ගන්න, 3-2 බලය ලබා ගන්න නොහැකි වෙන ප්‍රධාන කාරණේ අලුත් මන්ත්‍රීවරු කැමති නැහැ, පසුපෙළ මන්ත්‍රීවරු කැමති නැහැ පාර්ලිමේන්තුව විසිරුවා හරින්න විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ප්‍රශ්නයක් කියලා. අපි දැක්ක ඊට පස්සේ සංවාද මතු වෙනවා. මේ රටට අත්‍යවශ්‍ය වෙලාවක් මේ වෙලාව. ඒ හින්දා මැතිවරණයට යාමේ උවමනාව තියෙනවා. රජයට පුළුවන් නම් අලුත් නීතියක් ගෙනල්ලා හරි යම් නීති සංශෝධනයක් සිද්ධ කරලා හරි මේක අවුරුදු 4 මාරෙන් වැටුප දෙනවා කියන තැනට හරි අරගෙන ඇවිල්ලා ඔවුන්ගේ ගැටලුව විසඳලා පාර්ලිමේන්තුව විසිරුවා හරිමු කියන යෝජනාවක් ඇවිල්ලා තිබුණා. කොමුණක් මේ සියල්ල මත පදනම් වෙලා තමයි මේ 64 ගැන සඳහන් වෙන්නේ. මේ 64ෙන් 24ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්, 34 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරේ මේ අතර ඉන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. මාර්තු මාසයේ විසිරුවා හැරීම සිද්ධ කරොතින් මේ කෙනෙකුටවත් පෙන්ෂන් නැහැ.
ඔව්, දැන් මනෝජ චතුරනිදී බොහෝ දිනකට කුතුහලයක් ඇති වෙනවා කවුද මේ මන්ත්‍රීවරුන් කියලා. ඇත්තටම අපි දන්නවා 64ක නම් සඳහන් කිරීම අපහසුයි අපිට තියෙන කාල වේලාවත් එක්ක. නමුත් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ප්‍රධාන කැපිපෙනෙන නම් කීපයක් අපි දැනගන්න කැමතියි.
ඔව්, දැන් එක්සත් ජනතා නිදහස් සම්බන්ධනේ අලුත් ආණ්ඩුව පැත්තෙන් බැලුවොත් උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා, විමල වීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා, එතකොට ඩීවි චානක, කංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග, නිමල් ලංසා, පියල් නිශාන්ත, ප්‍රසන්න රණවීර මෙන්න මේ කියන එවැනි පිරිසක් අයිති වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් බැලුවොත් බහචාර්ය ආශු මාරසිංහ, ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම, ආනන්ද අලුත්ගමගේ චතුර සේනාරත්න, ෆීල් මාර්ෂල් සරත් පොන්සේකා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කරුණාරත්න පරණවිතාන, එස් එම් මරික්කාර්, තුෂාර ඉඳුනිල්, විජේපාල හෙට්ටිආරච්චි, මුජිබ රහුමාන්, මයන්ත දිසානායක මෙන්න මේ වගේ පිරිසක් එකතු වෙනවා. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා පළමු වතාවට ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට ආවේ. එතුමටත් පෙන්ෂන් නැති වෙනවා. ඒත් එක්කම දෙමළ ජාතික සන්ධානයේ පැත්තෙන් බැලුවොත් ශාන්තිනිය ස්කන්ධරාජා, ඥානමුත්තු ශ්‍රීනේෂන්, චාල්ස් නිර්මලනාදන්, කේ කොඩීශ්වරන්, වෛද්‍ය සිවමෝහන්, ඒත් එක්කම එස් දයාලේන්ද්‍ර මෙන්න මේ අයට විශ්‍රාම වැටුප් අහිමි වෙන්න නියමිතයි.
හොඳයි, දැන් අර මේ පසුගිය කාලවකවානුවේදී විශේෂයෙන් කතාබහට ලක් වෙමින් තිබුණානේ විශේෂයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන්නට ඔන්න මෙන්න කියලා තියදී මේ කතාව දැරි ලෙසින් මතුපිටට ආවේ තමයි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරනවද නැද්ද, MCC ගිවිසුම ශ්‍රී ලංකාවට සුදුසුද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් මේක තවදුරටත් කතාබහ වෙමින් තියෙනවා. අපි දකිනවා වර්තමාන ජනාධිපතිවරයාත් මේකට අත්සන් කරයිද නැද්ද, මේක පිළිබඳව තියෙන තාමත් දෙගිඩියාවක්. අපි දකිනවා ආණ්ඩු පක්ෂය පැත්තෙනුත් විවිධ මැති අමතුරුන් අදහස් ප්‍රකාශ කරනවා. හැබැයි ජනාධිපතිවරයා තාම නිල ප්‍රකාශයක් මේ සම්බන්ධයෙන් කරලත් නැහැ. නමුත් ආරංචියක් ලැබෙනවා කැබිනට් එකේදී. පසුගිය කැබිනට් රැස්වීමේදී ඒ සම්බන්ධව යම් කිසි සාකච්ඡාවක් සිද්ධ වුණා කියලා. ඒ පිළිබඳව ඊළඟට තොරතුරු දැනගන්න කැමති මම මනෝජ්.
ඔව්, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම මේ වර කැබිනට් රැස්වීමේදී කතාබහට ලක් වෙච්ච ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබුණා. මේක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් අත්සන් කරන්න තීරණය කරලා තිබුණු ගිවිසුමක්. ආණ්ඩුවේ මැති අමතිවරුන් විපක්ෂයේ ඉන්නකොට මේ ගිවිසුමට එරෙහිව දැඩි විරෝධයක් ගෙන ගියා. දැනට ආණ්ඩුවේ ඉන්න වැඩි දෙනා අතරත් ඒ විරෝධය තාම තියෙන බව තමයි දැනගන්න ලැබුණේ. ඒ හින්දා බදාදා තිබුණු කැබිනට් රැස්වීමේදී මේ ගැන දීර්ඝ වශයෙන් අදහස් ඉදිරිපත් වෙලා තිබුණා. යනු ජනාධිපතිවරයා තීරණය කරලා තියෙනවා මේ ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවන්න. මේක කලින් සතිය පැවැතුච්ච කැබිනට් රැස්වීමේ මේ ගිවිසුම අත්සන් කරනවද නැද්ද කියන කාරණේ සාකච්ඡාවට ලක් වෙලා තිබුණා. ඒ අනුව මේ පාර කැබිනට් රැස්වීමේදී ගිවිසුම අත්සන් කිරීම නතර කරන්න තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම ගිවිසුම් පිළිබඳ අධ්‍යයනය කරන්න වෙනම විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා. මේ විද්වත් කමිටුවට ඉන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ලලිත සිරි ගුණරුවන්. එතුමා තමයි මේ කමිටුවේ සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ. අනෙක් සමාජිකයන් විදිහට ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් DS ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, වාස්තු විද්‍යාඥවරයෙක් වන නාලක ජයවීර, මෙන්න මේ කියන අයගේ සමාජිකත්වයෙන් ලලිත සිරි ගුණරුවන් මහාචාර්යතුමාගේ සභාපතිත්වයෙන් තමයි මේ කමිටුව පත් කරලා තියෙන්නේ. ඔවුන්ට පැවරලා තියෙන වගකීම තමයි මේ පිළිබඳව අධ්‍යයනය කරලා වාර්තාවක් ඉදිරිපත් කිරීම.
හොඳයි, දැන් අපි හැමනම් එක්සත් ජාතික පක්ෂය දිහාට හැරෙමු. එක්සත් ජාතික පක්ෂය තුලත් යම් අර්බුදකාරී වාතාවරණයක් තියෙනවා. අපි දකිනවා විපක්ෂ නායක තනතුර, පක්ෂ නායක තනතුර, අගමැති අපේක්ෂක තනතුර හා සම්බන්ධව. දැන් හිටපු නායකයා රනිල් වික්‍රමසිංහ තවදුරටත් පක්ෂේ නායකයා විය යුතුද? මේක ප්‍රබලතම ආන්දෝලනාත්මක කාරණාවක් බවට පත් වෙමින් තියෙනවා. පක්ෂය තුලත් දෙපිලක් ඉන්නවා කියලා අපිට පේනවා. මේ සතිය වෙනකොට මේ සම්බන්ධව පක්ෂය තුලින් වාර්තා වෙන අලුත් තොරතුරු මොනවද මනෝජ්?
අපි දැක්කා සජිත් ප්‍රේමදාස මැතිතුමා පහුගිය අඟහරුවාද දිනේ නැවතත් කරලියට එනවා ජනාධිපතිවරණයෙන් පස්සේ. ඔහු ජනාධිපතිවරණය පවත්වන්න කලින් තමන් අමතපු ජනතාව අතරට ගිහිල්ලා ඔවුන්ට ස්තුතිය පළ කිරීමේ රැස්වීම මාලාවක් විදිහට තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. එතකොට දැන් පහුගිය සතියේ මේ රැස්වීම ආරම්භ කරපු අඟහරුවාද දවසේ රාජගිරියේදී තිබිච්චි රැස්වීමකදී සයිත් ප්‍රේමදාස මැතිතුමා සඳහන් කරා දැන් ඔහුට විපක්ෂ නායක ධුරය හම්බ වෙලා තියෙනවා, අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වයක් ඔහුට දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. යම් විදිහකින් ඒක යම් විශේෂ ප්‍රකාශයක් බවට පත් වෙනවා. සයිත් ප්‍රේමදාස මැතිතුමා සඳහන් කරනවා තමන් අගමැති අපේක්ෂක ධුරේ බාරගන්නේ පක්ෂ නායකත්වය තමන්ට ලැබුණොත් පමණයි. ඔහු කියනවා ජනාධිපතිවරණය තමන් හිටියේ ප්‍රබල ස්ථාවරේ තමයි, නමුත් ජනතාවගෙන් මතුවෙච්ච ඉල්ලීම හමුවේ උද්‍යෝගයේ හමුවේ පක්ෂ නායකත්වයේ අතහැරලා ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න තීරණය කළා. නැත්නම් තමන්ගේ ස්ථාවරයේ ඒ වෙලාවෙත් තිබුණේ පක්ෂ නායකකම, නැත්නම් ජනාධිපති අපේක්ෂකත්වයේ බාර ගන්න නැහැ කියන කාරණය. නමුත් මේ වෙලාවේ තමන් අගමැති අපේක්ෂකත්වයේ බාර ගන්න සූදානම් නැහැ, පක්ෂ නායකත්වයේ දෙන්නේ නැත්නම් කියලා. දැන් ඊයේ දිනේ බිංගිරිය පැවැත්වෙච්ච රැස්වීමකදී මේ ගැන අනාවරණය වෙනවා. නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ඔහුගේ ආසනය කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය ආසනය ඔහු ඒදී සඳහන් කරනවා දැනටමත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා විදිහට සයිත් ප්‍රේමදාස මැතිතුමාට සිරිකොත ඉබි අතුරු දානවා නම්, ඔහු එනවා කියලා කිව්වන් පස්සේ පක්ෂ මූලස්ථානයේ ලොක් කරනවා නම් තවදුරටත් මේවා විසඳ ගන්න නැතුව ගමනක් යන්න බෑ. ඒ දෙක විසඳිය යුතුයි. සයිත් ප්‍රේමදාස මැතිතුමාට පක්ෂ නායකත්වය ලැබිය යුතුයි කියලා සාකච්ඡා කරනවා. ඒත් එක්කම පහුගිය සතියේ දිවා භෝජන සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙනවා සහිත් ප්‍රේමදාස මහත්මයාගේ කොළඹ පීටි නිවසේදී මේකට කබීර් හෂීම් රංජිත් මද්දුබ බණ්ඩාර ගාන්ත කරුණාතිලක චන්ද්‍රානි බණ්ඩාර හර්ෂද සිල්වා මේ වගේ මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වෙලා තියෙනවා. පක්ෂ නායකත්වය ලබා නොදුන්නොත් ඉදිරියේදී මොකක්ද කරන්න කියන කාරණය මූලිකව මේ දිවා භෝජන සංක්‍රායදිත් සාකච්ඡා වෙලා තියෙනවා. චන්ද්‍රානි බණ්ඩාර මහත්මියත් කියලා තින්නේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් විදිහට ඉස්සරහා මාමැතිවරණයට තරම් කරනවා නම් ඒ සම්බන්ධයෙන් යම් එකඟතාවකට එන්න ඕන. රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයාත් ඒ දි ප්‍රකාශ කරලා තියෙනවා අලුත් පක්ෂයකින් ඡන්දයට ඉදිරිපත් වීම මේ වෙලාවේ සුදුසු නෑ. ඒ හින්දා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මූලිකත්වයෙන් තොරව ප්‍රබල එක්සත් ජාතික පක්ෂ සංධානයක් පිහිටුවන්න ඕන ජනාධිපතිවරණය වෙනුවෙන් මේ මහමැතිවරණය වෙනුවෙන් කියලා සාකච්ඡා වෙලා තියෙනවා. දැන් අපි ගිය සතියේ කිව්වා 20 වෙනිදාට කලින් කෘත්‍ය අධිකාරී මණ්ඩලය රැස් කරන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 26 දෙනෙක් අත්සන් කරලා රයින් වික්‍රමසිංහ මහත්මයාට ලිපියක් බාර දුන්නා. නමුත් ඒ ලිපියට ප්‍රතිචාර දක්වලා නැහැ. දැන් රයින් වික්‍රමසිංහ මහත්මයා දීර්ඝ පෞද්ගලික සංචාරයක් සඳහා විදේශගත වෙන්නේ නියමිතයි. දැන් එමනම් මෙතනින් එහාට රට ගිහිල්ලා ආවට පස්සේ තමයි ක්‍රියාවලිය යන්නේ. රට යන කලින් කෘත්‍ය අධිකාරී මණ්ඩලය රැස් කරව ගන්න තමයි සයිස් ප්‍රේමදාස මහත්මයාගේ පාර්ශ්වය උත්සාහ කළේ. නමුත් ඒ උත්සාහය සාර්ථකුනේ නැහැ.
ඔව් සජිත් වෙනුවෙන් අජිත් පෙනී සිටින අවස්ථා අපි දකිනවා බොහෝ දුරට. අජිත් පෙරේරා මන්ත්‍රීවරයා, ඔහුගේ ප්‍රකාශවලට අනුව එක්සත් ජාතික පක්ෂය ඇතුළේ කොයිතරම් කැමැත්තක් සජිත්ට තියෙනවද කියලා අපිට යම් කිසි දල අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ ඔහුගේ අදහස.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් 99% ආසන සංවිධායකවරු 100%ක්ම වගේ පාක්ෂිකයෝ 100%ක්ම වගේ එක හිතින් පතන්නේ පාර්ලිමේන්තු විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයටත් පත්වෙන්න අවශ්‍යයි කියලා. මේ පණිවිඩය අපි ගරු නායකතුමාට ලබා දීලා මම විශ්වාස කරනවා එතුමා මේ වසර තුලම අලුත් පරම්පරාවට පක්ෂයේ බලය බාර දීලා සතුටින් විශ්‍රාමයයි කියලා. නියත ලෙසම අප්‍රේල් මාසයේ අවසානයේ තියෙන පාර්ලිමේන්තු මැතිවරණේ ජයග්‍රහණය කළ සජිත් ප්‍රේමදාස මැතිතුමාට අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමට විශාල ඉඩකඩක් තියෙනවා.
තවත් විශේෂිත සිදුවීමක් සිදු වුණා පසුගිය සතියේදී. ශ්‍රී ලංකාවේ අප්‍රේල් මාසේ 21 වෙනිදා සිදුවුණු පාස්කු ප්‍රහාරය සම්බන්ධව වන ඒ සිදුවීම විමර්ශනයට අලුත් කමිටුවක් පත් කළා. අපි මේ විශේෂාංගයෙන් ඒ සම්බන්ධව වන තොරතුරු කතා බහ කළා. කවුද ඒ අලුත් විමර්ශන කමිටුවේ ඉන්නේ කියලත් අපි තොරතුරු හෙළිදරව් කළා. හිටපු අධිනීතිකවරුන් සහ නීතිඥවරුන්ගේ නම් එහිදී අපි සඳහන් කරා. කෙසේ හෝ ඔවුන් විසින් අතුරු වාර්තාවක් බාර දෙන්න ලැබුවා මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලට අදාළව. ඒ පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු අපි ඔබෙන් දැනගන්න කැමැති මනෝජ්.
ඔව්, දැන් පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම ජනාධිපති කාර්යාලයේදී පසුගියදා ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් ලබා දුන්නා. ඊට පස්සෙත් සාක්ෂි විමසීම සිද්ධ කරා. පොලිස් නිලධාරීන් කීප දෙනෙක් සාක්ෂි ලබා දීම සිද්ධ කළා. මේ මරාගෙන මැරෙන ප්‍රහාර පිළිබඳව අනතුරු ඇඟවීමේ ලියුම අප්‍රේල් 11 වෙනිදා කොළඹ උතුර කොට්ටාසේ බාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහත්මයාගේ කාර්යාලයට ලැබුණා. ඒ හින්දා ඒ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඒ පිළිබඳව ඔවුන් ප්‍රශ්න කළා. පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා ප්‍රහාරයෙන් පස්සේ ඊට අදාළ පොලිස් ලොක් සටහන් පොත වෙනස් කිරීමට තමන් සමග සාකච්ඡා කරා. විමර්ශනයට අදාළව තමන් මෙතෙක් කළ ප්‍රකාශ ඔහුගේ උපදෙස් මත ලබා දුන්නු ඒවා කියලා පොලිස් පරීක්ෂක RS උපේන්ද්‍ර පොලිස් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් අනාවරණය කරලා තිබුණා. ඉතින් ඒ අනුව අන්‍යාගමික ස්ථානයකට පිහියනුම් ප්‍රහාරයක් හරි මරාගෙන මැරෙන ප්‍රහාරයක් හරි එල්ල වෙන්න තියෙන හැකියාව ගැන පොලිස් අධිකාරී සංජීව බණ්ඩාරගේ පුද්ගලික සහායක පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර මේ අප්‍රේල 11 වෙනිදා තමා දැනුවත් කරත් ඒ පිළිබඳව කනිෂ්ඨ නිලධාරීන් හරි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හරි දැනුවත් කිරීම තමන්ට අතපසු වුණා කියලා පොලිස් පරීක්ෂක KB ඒරක් මෙහිදී සඳහන් කළා. ඒ අනුව කොමිසම ප්‍රකාශයක් සටහන් කරගත්තා. මේ කාලේ කොළඹ උතුර කොට්ටාසය බහර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහත්මයාගේ පුද්ගලික සහායක පොලිස් පරීක්ෂක RS උපේන්ද්‍ර මහතාගෙන් මේ 4/11 වෙනිදා අප්‍රේල් 11 වෙනිදා නිකුත් කරපු අනතුරු ඇඟිලිමේ ලිපිය ගැන තමන්ට අවබෝධයක් තිබුණාද කියලා පොලිස් කොමිසම පොලිස් පරීක්ෂක උපේන්ද්‍රගෙන් විමසීමක් කළා. ඔව් කිව්වා ඒ පිළිබඳ තමන්ට අවබෝධයක් තිබුණා. ඒ ලේඛන පරිශීලනය කළා. සහරාන් හරි ඔහුගේ අනුගාමිකයන් හරි එකතු වෙලා ලංකාව ඇතුළේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කර හැකි කියන විශ්වාසය පිළිබඳව තොරතුරු පිළිබඳව ප්‍රහාර එල්ලවන ස්ථාන විදියට හඳුන්වපු කතෝලික පල්ලි සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පිළිබඳවත් මේක සටහන් වෙලා තිබුණා. IS සංවිධානය ගැන තමන්ට දැනුමක් තිබුණා. එහෙම ප්‍රහාරයක් එල්ල වෙයි කියලා තමන්ට හිතුණා කියලා RS උපේන්ද්‍ර පොලිස් පරීක්ෂකවරයා මෙහිදී සඳහන් කරලා තිබෙනවා. අර විශේෂයෙන්ම අවධානය යොමු වෙලා තිබුණේ මේ ලේඛන වල ලොක් සටහන් පොත වෙනස් කරන්න තමන් එක්ක සාකච්ඡා කරා කියන කාරණේ ඒක නැවතත් තහවුරු කරා පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර ඒ ලේඛන වෙනස් කරත් අනිත් පොලිස් ස්ථාන වලට යවන ලේඛන වෙනස් කරන්නේ කොහොමද කියලා තමන් ඔහුගෙන් විමසපු අවස්ථාවේදී කොටහේන මෝදර සහ ග්‍රෑන්ඩ් පාස් ස්ථානාධිපතිවරු තමන්ගේ සමකාලීනයින් නිසා ඒක සිදු කරගන්න තමන්ට හැකියාව තියෙනවා කියලා පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර කිව්වායි කියලා සඳහන් වුණා තමන් මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ විමර්ශන අංශවලට තමන් ලබා දුන්නු සාක්ෂි පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර තමන්ට ප්‍රකාශ කරන්න කියලා කියපු කරුණු නමුත් මේ කියන්නේ එදින ලබා දෙන සාක්ෂි තමන් සත්‍ය තොරතුරු ලබා දුන්නේ කියන කාරණය පොලිස් පරීක්ෂක උපේන්ද්‍ර සඳහන් කළා. ඒ අනුව පොලිසිය ඇතුළේ මේ ක්‍රියාදාමය පිළිබඳව සිදු වුණු අතපසුවීම් ඒ අතපසුවීමක් බව වැටහෙන්නේ නැති වෙන්න ලොක් සටහන් වෙනස් කිරීම මෙවැනි කාරණා පිළිබඳවත් මේ කොමිස මහමුවේ දැන් කෙමෙන් අනාවරණය වෙමින් තිබෙනවා. විලුක්ෂි මේවා මීට කලින් අනාවරණය වුණු කාරණා නෙමෙයි.
ඒත් එක්කම තවත් කතා බහක් තියෙනවා. පසුගිය කාලවකවානුවේදී විශාල වශයෙන් අවධානයට ලක් වුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා ශානි අබේසේකර සම්බන්ධව ඔහුට ස්ථානමාරුවක් ලබා දුන්නා. නමුත් ඔහු ඒ සම්බන්ධව මූලික ආයතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා කියලා තොරතුරු වාර්තා වෙනවා. මේම දෙයක් සිදු වෙලා තියෙනවද? ඒ සම්බන්ධව යම් කිසි ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවද මනෝජ්?
ඔව්, තමන්ට ලබා දුන්නු ස්ථානමාරුව බල රහිත කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂුරේ තමන් හිටියා. දැන් තමන්ට ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාගේ පුද්ගලික සහායකයෙක් විදිහට ස්ථානමාරුවක් ලබා දීලා තියෙනවා. ඒකෙත් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණා කියලා තමයි ඔහු පෙත්සමෙන් දන්වලා තියෙන්නේ. ඒක සාමාන්‍ය පටිපාටි උල්ලංඝනය කරමින් ලබා දුන්න අත්නොමතික ස්ථානමාරුවක්. ඒ හින්දා තමන්ට ලබා දී තියෙන ස්ථානමාරුව අවලංගු කරලා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂුරයට ආයි පත් කරන්න කියලා නියෝගයක් නිකුත් කරන්න කියලා ඉල්ල තමයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මේ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලලා තියෙන්නේ. වැඩ බලන පොලිස් ප්‍රතිවරයා, අනිවාර්ය වාඩි ආපු පොලිස් ප්‍රතිවරයා, ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් 17 දෙනෙක් මේ පෙත්සමේ වග උත්තරකරුවන් විදිහට ඔහු නම් කරලා තියෙනවා.
අවසාන වශයෙන් දැනගැනට කැමති ශ්‍රී ලංකාවේ මේ වෙනකොට ඇති වෙලා තියෙන අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව අද දවසේදී තත්ත්වය වඩාත් උග්‍රතට හැරෙන්නට නියමිත වගට තමයි ශ්‍රී ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කරලා තියෙන්නේ. මේ වෙනකොට සිදු වෙලා තියෙන ආපදාකාරී සහ ව්‍යසනකාරී වාතාවරණය පිළිබඳව අලුත්තරතුරු ඔබෙන් දැනගන්න කැමති මනෝජ්. අවසාන වශයෙන්
විශේෂයෙන් වියලි කලාපයට උතුරු මැද ප්‍රදේශවලට දැඩි වර්ෂාපතන ඇදහැලෙනවා. මේ පවතින අයහපත් කාලගුණ නිසා ප්‍රදේශ රැසකින් පුද්ගලින් 50,000කට වැඩි පිරිසක් පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ අය පවුල් 14,963කට අයිති බව තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ජලාශ 12ක් වාණ්ඩවල තියෙනවා. රාජාංගනේ ජලාශ වාන්දුරට 22ක්, තබ්බෝ ජලාශයේ වාන්දුරට 18ක් මේ ආදී වශයෙන් විශාල විදිහට වාන්දුරට විවෘත කරලා තිබෙනවා. විශේෂයෙන් බදුල්ල, මාතලේ, නුවරඑළිය සහ මානුවර කියන දිස්ත්‍රික්ක 6කට නිකුත් කරපු නාය මනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කරනවා කියලා අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරලා තියෙනවා. නායම් නිසා පස්සල ලුණුගල මාර්ගයේ තාවකාලිකව වසාදාලා තියෙනවා. ඒත් එක්කම දුම්රිය මාර්ග ජලයෙන් නැටවීම නිසා දැන් ඊයේ රාත්‍රියේ ධාවනය කරන්න තිබුණු දුම්රිය 8ක් අවලංගු කරන්න දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ඒ අතරට රාත්‍රී තැපැල් දුම්රිය කීපයකුත් අයිති වෙනවා. අර ඔබ කිව්වා වගේ මේ වැසි තත්ත්වය අද වගේම හෙට දිනෙත් යම් ආකාරයකින් මේ විදිහටම අපේක්ෂා කරනවා කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එමනම් බොහොම ස්තුතියි මනෝජ්. ගෙවිලගේ සතිය ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික කාරණ ඇතුළු තවත් සාකච්ඡාවට බඳුරුණු විශේෂිත තොරතුරු පිළිබඳව සමාලෝචනය කෙරී දෙන්නට මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව.
අයිබෝන් බොහොම ස්තුතියි දිරුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.